ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
එහෙමනම් අද දවසේදීත් අපි සූදානම් මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තා වෙන ප්‍රවෘත්ති පිළිබඳව සමාලෝචනය කෙරෙන්නට සඳුදා දවසේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් කිහිපෙම තුලින් මේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානම්ව සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි සාකච්ඡාව ආරම්භ කරමු අගෝස්තු මාසයේ 5 වෙනිදාට නියමිත වෙලා තියෙන මහලැකුකරණය හා සම්බන්ධව මේ වෙනකොට වාර්තාවට තොරතුරු වලින්. අපි දන්නවා මේ ගෙවිලගේ සතියේදී මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා මුද්‍රණය කරලත් අවසන් කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව බලනකොට මේ වෙනකොට මැතිවරණ උණුසුම හා සම්බන්ධව වාර්තා වන අලුත් ප්‍රවෘත්ති මොනවාද ශ්‍රී ලංකාවෙන්?
පහුගිය සතිය වෙනතෙක්ම ටිකක් ඇල්මරණු ස්වභාවයක් අරගෙන තිබුණු මැතිවරණ වේදිකාව, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැන් අපිට දැන්නවා ටිකක් පණ ගහලා පටන් අරගෙන තිනවා. අගෝස්තු 5 වෙනිදා මැතිවරණේ පැවැත්වෙන්නේ. අද මේ අපේ කතා කරන දිනය ජූලි මාසේ 6 වෙනිදා. තවත් දින 30කටත් අඩු කාලයක් මැතිවරණය සඳහා ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන පක්ෂ කණ්ඩායම් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂයෙන්ම දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙයි කියලා බොහෝ දෙනා අනුමාන කරත් ඒ ආකාරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. සමහර විට කොවිඩ් තත්ත්වයත් එක්ක ඇති වුණු වාතාවරණය වෙන්න පුළුවන්. කොමුණක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබල වේගය, ජාතික ජනබල වේගයේ මේ පක්ෂ කණ්ඩායම් පසුගිය සතියේ ටිකක් ක්‍රියාකාරී වුණු බවක් අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔවුන්ගේ සඳහනේ ඔහොට්ටුව කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් වන මැතිවරණ ප්‍රචාරක රැලි මාලාව අනුරාධපුරයෙන් ආරම්භ කළා. විශේෂයෙන්ම මැතිවරණ ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුට එක රැස්වීමක් මට්ටමින්ම ආමන්ත්‍රණය කරන්න සහභාගී වෙන්න ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. අනුරාධපුරයේදී තත්ත්වය අපි දුටුවා. දැන් ඊයේ දිනේ පොළොන්නරුව ප්‍රදේශයේ මැතිවරණ රැලි සඳහා සහභාගී වුණා. පොළොන්නරුවේ ජනතාව අතරටත් අපි යනවා දැක්කා. ඒත් එක්කම සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා ප්‍රමුඛ කණ්ඩායම ඔවුන් නම් මීට ටික කාලයකට කලින් රැස්වීම මාලාව ආරම්භ කළා. ඒ ආකාරයෙන්ම ඔවුන් ක්‍රියාත්මක වෙමින් යනවා. විශේෂයෙන්ම දැන් ඊයේ දිනේ වන විට ඔවුන්ගේ වේදිකාවෙන් නැහෙනවා. ඔවුන් බලයට පත් වුණ පත් වෙලා පළමු පැය 24 තුළ ඉන්ධන මිල අඩු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් එක්කම දුප්පත් ජනතාව වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් ලබා දෙන්න ඔවුන් දේශපාලන වේදිකාවේ පොරොන්දු දෙමින් යනවා. මේ පොරොන්දු යම් ආකාරයකට අනෙක් කණ්ඩායම්වල විවේචනයට ලක්වනවත් අපිට පේනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය සතිය ඔවුන්ගේත් මැතිවරණ ප්‍රචාරක වැඩසටහන ආරම්භ කළා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ මූලිකත්වයෙන් ඔවුන් එක තැනක ඉඳලා රැස්වීම 100ක් ආමන්ත්‍රණය කළා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ. මින් ඉදිරියටත් එහි අඩුපාඩු නිවැරදි කරගෙන එක ස්ථානයක ඉඳලා වැඩි රැස්වීම් ප්‍රමාණයක් ආමන්ත්‍රණය කරන්නට පුළුවන් වැඩපිළිවෙලක් ඔවුන් සූදානම් කරමින් යන බවක් පේන්න තියෙනවා. ඊට අමතරව ජනතාව අතරට ගිහිල්ලා ජනතා වේදිකාවටත් ඔවුන් අවතීර්ණ වෙනවා. තික්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන තේමාවෙන් තමයි මෙවර ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදීලා ඉන්නේ. ඔවුනුත් තමන්ගේ අදහස් රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුගතව ජනතාවට ඔවුන්ගේ ක්‍රියාදාමය වැඩපිළිවෙල සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් යම් ආකාරයකින් මේ සතිය ටිකක් දේශපාලන වේදිකාව මැතිවරණයකට සූදානම් වෙන්න පණ ගහලා ආපු තත්ත්වයක් දකින්න තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අර මම ආරම්භයේදී ජනාධිපතිතුමාගේ සහභාගීත්වය කිව්වා වගේම දැන් මැතිවරණ වේදිකාවේ පක්ෂ අතර තරගයකට වඩා කණ්ඩායම් අතර තරගයක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයව මැතිවරණ වේදිකාවේ තනි කරන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. හැම අපේක්ෂකයන් නෙමෙයි, ඇතැම් අපේක්ෂකයන් විශේෂයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ කණ්ඩායම් නායකවරයා ප්‍රසිද්ධියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක හිටපු කණ්ඩායම් වලට වඩා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක අත්වල් බැඳගත්තු කණ්ඩායමම පාර්ලිමේන්තුවට එවන්න කියන යෝජනාව කරමින් ඉන්නවා. දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ඒවට ප්‍රතිප්‍රහාර වේදිකාව ඉල්ල කරනවා දකිනවා. ඔවුන් පැටලෙනවා. දැන් අවසානයේ පෙරේද දිනේ වන විට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අභියෝග කරා දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට ඔහුට වැඩි එකමනාපයක් හරි තමන් ගම්පහින් ගන්නවා කියලා. ඉතින් මේ කණ්ඩායමක් අතර තරගයක් අපි දකින්නේ. එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයත් ඔවුනොවුන් අතර තරගයක් නිර්මාණය කරගෙන ඉන්නවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අපිට මැතිවරණ වේදිකාවේ තත්ත්වය ඔබට වාර්තා කරන්න වෙන්නේ.
හොඳයි මනෝජ්, මීළඟට මම දැනගන්නට කැමති කොහොමද මේ මැතිවරණ කටයුතු හා සම්බන්ධ වන ප්‍රවර්ධන කටයුතු ප්‍රධාන පෙළේ පක්ෂ මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන්නේ කියලා. දැන් අපි දන්නවා මේ COVID-19 තත්ත්වයත් එක්ක ප්‍රසිද්ධ වේදිකාවල විශාල ජනකායක් එක් රාශී කරගනිමින් මේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දල වශයෙන් ගිය සතියේදීත් සාකච්ඡාවට ලක් කළා කොහොමද මේ කටයුතු මේ වෙනකොට යම් ආකාරයකට සිදු කරන්න විවිධ දේශපාලනික පක්ෂ සූදානම් වෙලා තියෙන්නේ කියලා. මේ සතිය වෙනකොට මේ ප්‍රවර්ධන කටයුතු හා සම්බන්ධව තියෙන උණුසුම කොයි වගේ අතකටද හැරිලා තියෙන්නේ?
බොහෝ විට සමාජ මාධ්‍යයට වැඩි නැඹුරුවක් මෙවර මැතිවරණය දක්ින්න තියෙනවා වෙන මැතිවරණ වලට සාපේක්ෂව. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වැඩිපුර පාවිච්චි කරයි කියලා හිතුවා. අර ඔබත් කිව්වා වගේ වෙනදා තරම් දැවැන්ත වේදිකා හදලා දසදහස් සංඛ්‍යාත දහස් සංඛ්‍යාත ජනතා වේදිකා විසරහට ගෙනල්ලා තමන්ගේ අදහස් කියන්න ඉඩක් නැහැ කියන අරමුණේ. නමුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ තරම් ප්‍රචාරණයක් තවමත් ආරම්භ වෙලා තියෙනවා අපිට දකින්න නැහැ. මුද්‍රිත මාධ්‍යයන් ප්‍රචාරණයක් තිබෙනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය තමයි වැඩිපුරම අපි දකින්නේ ඔවුන්ගේ ප්‍රචාරණ මාධ්‍ය විදිහට මේවට පාවිච්චි කරනවා. පෝස්ට් යම් තැන්වල අපිට දකින්න තියෙනවා වෙනදා වගේ රැල්ලක් විදිහට පෝස්ට් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. රට ඇතුලේ මාධ්‍ය ඔස්සේ යම් ප්‍රවර්ධන වැඩසටහන අරගෙන යනවා පෝස්ට් සඳහා දිරිගැන්වීමක් නොලැබෙන ආකාරයේ. ඇතැම් අය පෝස්ට් ගහනවා, ඒවත් වැරදි විදිහට දකිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා, විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට ඒවා ගේනවා. පෝස්ට් අඩු, නමුත් යම් මට්ටමක් තියෙනවා පේනවා. ඊට අමතරව දැන් මැතිවරණ වේදිකා සිය දෙනෙකුට වඩා සහභාගී කරගන්න එපා කියලා කිව්වට, මීටරයක පරතරය තියාගන්න කියලා කිව්වට, අපිට පේන රූප රාමුවල අපි දකින්නවා සමහර තැන්වල 100ට වැඩි ජනතාව ඉන්නවා. ඔවුන් අතර ඒතරම් මීටරයක පරතරයක් එම නැත්තම් සමාජ දුරස්භාවයේ තියාගෙන ඉන්න බවක් පේන්නේ නැහැ. ඔවුන්ගේ නායකයෝ ඔවුන් ළඟට එනකොට ඔවුන් පොති කාල ගිහිල්ලා ඔහු සමීපයට යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ තත්වය විශේෂයෙන් යම් නිරෝධායන වැඩපිළිවෙලක් සිද්ධ වෙන කාල සීමාවක් වුණත් අපි දකිනවා. අපි දැන් මේ මෙච්චරලා කතා කරේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු පිළිබඳව. මැතිවරණ ප්‍රවර්ධන කටයුතු අතරේ කණගාටුදායක ප්‍රවෘත්තියකුත් වාර්තා වෙනවා. සමගි ජනබල වේගය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙක් විදිහට කටයුතු කරපු අශෝක වඩිගමංගාව පළාත් මන්ත්‍රීවරයා පළාත් සභාවේ තනතුරු කිහිපයක්ම දරලා තියෙනවා. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්නේ. හදිසි සිද්ධ වෙච්ච රියානතුරකින් ඔහු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා, මරණයට පත් වෙලා තියෙනවා. සමගි ජනබල වේගයට මං හිතන්නේ ප්‍රබල අපේක්ෂකයෙක් අහිමි වුණා. ඔහුට ජීවිතයනොත් සමුගන්න සිද්ධ වුණා. සිද්ධ වෙච්චි මාරක රියානතුරක ප්‍රතිඵලයක් විදිහට ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නියෝජනය කරපු සමගි ජනබල වේගයේ අපේක්ෂකයෙක්.
අපේ මීළඟට මනෝජ්, මේ පසුගිය සතියේම මේ දේශපාලනික කාරණාවක් බවටත් එක්තරා අන්දමකට පත් වෙලා තිබුණු, විශේෂයෙන්ම මේ වෙනකොට වරායේ නැගෙනහිර පර්යන්තය හා සම්බන්ධ උද්ගත වෙලා තියෙන සේවක වර්ජනය හරහා මතුණු ගැටලුව පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු. මේක ටිකක් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වෙලා තිබුණු නිසා පසුගිය සතියේදී චීනයෙන් ගෙන්වපු දොඹකර තුනක් සම්බන්ධව තමයි මේ වරාය උද්ඝෝෂණය සිදු වුණේ. ඉතින් ඒ හරහා හැමදාම වගේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ආරම්භයේදී අපිට අහන්නට ලැබෙන වරායේ එක් එක් පර්යන්ත විවිධ රටවලට ලබා දීම සම්බන්ධ වන සාකච්ඡාව නැවතත් අපිට අහන්නට ලැබුණා. මේ වර්ජනය දැනට විසඳිලා තියෙන්නේ. නමුත් මේ වර්ජනය හරහා මතුවුණු කාරණා කොහොමද දේශපාලනික පක්ෂ අතර සාකච්ඡාවට ලක්ුණේ? විශේෂයෙන් අපි දන්නවා නැගෙනහිර පාරයන්තය පිළිබඳව කතා බහ කරද්දී ඉන්දියාවත් ජපානයත් අමතක කරන්න බෑ. මේ වගේ රටවල් ඒ සඳහා ලබා දීලා තිබුණු ප්‍රතිචාර සහ සහයෝගය කොහොමද කියලත් අපි දැනගන්නට කැමතියි මනෝජ් මීළඟට.
ඔව්, දොමකර ගෙනාවා මේ සඳහා වන විරෝධය ඇති වෙන්න පටන් ගන්න හේතුව තමයි මේවා ඉක්මනින් ගොඩ බෑවේ නැත්නම් ඒ සඳහා නෞකාවට නෞකාව අදාළ සමාගමට ප්‍රමාද ගාස්තු කෙවන්න සිදුවනවා කියන කාරණය. දැන් මේ චීනෙන් ගෙන්නපු දොමකර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තේ සවි කරන්න බලාපොරොත්තුවෙන් තමයි ගෙනල්ලා තිබුණේ. නමුත් ඉන්දියාව ඊට විරෝධය පළ කරලා තිබුණා. නැගෙනහිර පර්යන්තේ කටයුතු පවත්වාගෙන යන්න ලංකාව, ජපානය, ඉන්දියාව මේ රටවල් සහයෝගිතා ගිවිසුමකට එළඹිලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඉන්දියාවේ අකමැත්ත මත තමයි මේ දොමකර නැගෙනහිර පර්යන්තයට බාන්න බැරි වුණේ. මේ සම්බන්ධයෙන් කාරණාව මතුවෙලාවේ මේව දින පහකින් ගොඩ බාන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ නෞකාවට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. කොමුණත් යම් කතාවක් තිබුණා මේ කොරෝනා කාල සීමාව හින්දා ඒතරම් ප්‍රමාද ගාස්තු ගෙවීමක් ගැනත් අවබෝධ, ඒ කියන්නේ එහෙම ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන එකක් නැහැ කියලා. දැන් වරාය වෘත්තීය සමිතිය ඔවුන් එකහෙලාම මේක අපතයක් විදිහට දැක්කා, අපරාධයක් විදිහට දැක්කා. එහෙනම් ඔවුන් කිව්වේ නැව් සමාගම් වලට ප්‍රමාද ගාස් ගෙවන්නවත්, මේක බාන්න නැතුව ඉන්නවත්, නැගෙනහිර පර්යන්තයේ කටයුතු අකර්මණ්‍ය කරන්නවත් නැතුව මේක නැගෙනහිර පර්යන්තයටම බාල වැඩ කරන්න පටන් ගන්න ඕන කියලා. වෘත්ති සමිති තුනක නායකයන් තුන්දෙනෙක් අඩි 50ක් විතර උස මේ දොමකරවලට නැගලා ඔවුන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සෙසු සේවකේනොත් මේ උද්ඝෝෂණයට හවුල් වුණා. නමුත් එදා හවස් වරුවේ මේකට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා බ්‍රහස්පතින්දා දවසේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තංගල්ලට කැඳෙව්වා මේ වෘත්තීය සමිති මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අග්‍රාමාත්‍යවරයා ලබා දුන්නු පොරොන්දුව මත ඔවුන් తాවකාලිකව මේක අත්හිටුවන්න තීරණය කළා. දැන් නැගෙනහිර පර්යන්තයට දොමකර බාන්න අවසර ලබා දීලා තියෙනවා. ඊයේ දිනේ වෙනකොට එක දොමකරයක් තමයි බාලා තිබුණේ. තවත් දින කිහිපයක්, දින දෙක තුනක් යයි ඉතිරි දොමකරත් බාන්න කියලා වාර්තා වුණා. ඒ අනුව දැන් දොමකර තුනම නැගෙනහිර පර්යන්තයට බාන්න කටයුතු සූදානම් කරලා තියෙවි. විශේෂයෙන්ම වරාය අධිකාරී සභාපතිවරයා ජනරල් දයාරත්නායක මහත්මයාත් සඳහන් කරලා තිබුණා, මේ දොමකර ගේන්න කටයුතු කරත් මීට අදාළ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාම සම්පූර්ණයෙන්ම නිම කරලා නැති වෙලාවක තමයි මේ දොමකර ගෙනල්ලා තින්නේ. කියන්නේ සැලසුමකින් තොරව කරපු වැඩක් හැටියට තමයි මේක අර්ථ දැක්වුවේ, හැඳින්වුවේ. කොමුණක් දැන් මේ සියලු දෙනා එකතා මත දොමකර බාලා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යන සූදානම්. හැබැයි ඉන්දියාවෙන් ඉස්සරහට එල්ලවන විරෝධය කෙබඳු වේවිද කියලා කියන්න අමාරුයි. ජපානය කැමැත්තක් ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. ජපානය සඳහා කැමැත්තක් ප්‍රකාශ කරලා තිබුණු බව දැනගන්න ලැබෙනවා. නමුත් ඉන්දියාව ඊට එකඟ වෙලා නැහැ.
දැන් මේ වරාය හා සම්බන්ධව වන කාරණාවෙන් අනතුරුව මේ ණය හා සම්බන්ධව වන කාරණාවකුත් පසුගිය සතියේදී අපිට දකින්නට ලැබෙන ශ්‍රී ලංකාවේ බොහොම බහුල වශයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. මොකද අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ටිකක් අසීරු තත්වයක පසුවන්නේ. ජනාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් යම් අවස්ථාවලදී කරුණ අනාවරණය කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථාවත් කිරීම සඳහා කරිණම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවට කරුණු ඉදිරිපත් කරමින්, ඉතින් ඒ අනුව බැලුවම අපිට දැනගන්නට ලැබෙනවා මනෝජ් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාව විසින් ලබාගත් ණය සඳහා ඒ වාපසු ගෙවීමේදී යම් සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය විශේෂයෙන්ම යුරෝපා සංගමය, ලෝක බැංකුව සහ අනිකුත් ලංකාවට ණය පහසුකම් ලබා දීලා තියෙන රටවලින් ඉල්ලීමක් ඉදිරිපත් කළා කියලා. ඒ වගේම මේ ණය වර්ගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ටිකක් පල්ලෙහාට වැටලා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන කතාබහ සහ මේ ණය වර්ගීකරණයෙන් පහතට වැටීම සම්බන්ධව වන අලුත් දත්ත සහ සංඛ්‍යාලේඛන අපිට පෙන්වා දෙන්නේ?
දැන් ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රටක් විදිහට ලොකු පීඩනයකනේ හිටියේ. ඒක ණය ගෙවා ගැනීම පිළිබඳව දේශපාලන වේදිකාවේ හැම මැතිවරණයකදීම ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වුණා. ඒ කියන්නේ රාජ්‍ය ආදායම, වසරකදී ලැබෙන ආදායම, ණයයි පොලිය ගෙවන්න අපිට කොච්චර යනවද, ඒක කරන්න පුළුවන්ද, මේ හිඟය පියව ගන්න රට ඇතුළේ නිෂ්පාදනය කොච්චර කරන්න ඕනද, මේවා ගණන් හදලා යන්ත්‍ර සූත්‍ර මට්ටමින්ම සාකච්ඡා කරා. නමුත් ඒවයේ එහෙම අපි දීර්ඝකාලීන ප්‍රගතියක් දැක්කේ නැහැ. කොරෝනා වසනයෙන් බලපෑම් එල්ල වෙන්න කලින් බැටකන්න කලිනුත් ණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමින් හිටියා. නමුත් අපි දැක්ක අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ ජනතාවට යම් ආකාරයෙන් සහන ලබා දුන්නා, බදු අඩු කරා. එතකොට ඒකටත් රජයට ලැබෙන ආදායම අඩු වෙලා තියෙන්නේ. අපනයන සීමා වෙලා තියෙනවා. අපනයනය කරන්න විදියක් නැහැ. රට ඇතුළේ නිෂ්පාදනයක් කරන්න සමහර ද්‍රව්‍යවල නිෂ්පාදන අමුද්‍රව්‍ය ගෙන්නන්න විදියක් නැහැ. වෙනත් රටවල් අපනයන සීමා කරලා තියෙන නිසා මේ සියල්ල ඇතුළේ සහ රට ඇතුළේ ජනතාවට සහන දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ හේතුව මත පදනම් වෙලා තමයි ණයගත්තු රටවල් වලට, ආයතන වලට රජයේ යම් ආකාරයෙන් ඉදිරිපත් කළේ ණය ගැනීම සඳහා යම් සහනයක් ලබා දෙන්න කියලා. ඊයේ පෙරේද දවස් වෙනකොට අපිට දකින්න ලැබුණා ඉන්දියාවේ මාධ්‍යත් වාර්තා කරලා තිබුණා මේ ලංකාවට ලබා දීලා තියෙන ණය ගැන ඉන්දියාව මේ දවස්වල වැඩි අවධානයක් යොමු කරලා ඉන්නවා. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් ආපසු ගෙවන්න තියෙනවා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වෙනුවෙන් ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 1ක් ගෙවන්න ශ්‍රී ලංකාවට සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වගේ පසුබිමක් ඇතුළ තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ණය ආපසු ගෙවන්නේ ඉන්දියාවෙන් සහන කාල සීමාවක් ඉල්ලුවේ පහුගිය කාලේ. ඉන්දියාව ඉහළ පෙරේ ප්‍රධානීන් මේ පිළිබඳව දවස් කීපයක් සාකච්ඡා කරා කියලා වාර්තා වෙනවා. කොහොමුණත් ණය ගෙවීමේ සහන කාල සීමාවයි ඊට පස්සේ දැන් ලංකාව තව ක්ෂණික ණයක් ඉල්ලලා තිනවා. මේ සම්බන්ධයෙන්ුත් අවසාන තීරණයක් තාම අරගෙන නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ලංකාව ගෙවන්න තියෙන ණය ගැන ඉන්දියාව යම් අවධානයක් යොමු කරලා තියෙන තත්වය මතුවෙන්නේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සමාගමකට ලබා දෙන්න තියෙන උත්සාහයක් සහ මේ ගිවිසුම් සම්බන්ධයෙන් මතභේද ඇති වෙලා තියෙන වෙලාවක චීන ඉන්දියා බල අරගලයත් එක්ක මේක කොහොමත් අපිට බලපාන සාධකයක් වෙන නිසාම යම් වෙලාවක මේ සියල්ල ඇතුළේ ඉන්දියාවත් යම් බලපෑමක් කරනවා වෙන්න පුළුවන් සමහර විට. අර අපේ පොදු ගියමනකුත් තියෙන්නේ අර මේ මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියලා. ඉතින් මේ වගේ ලංකාවටම වාසි දෙන තත්ත්ව ඉන්දියාව බලාපොරොත්තු නොවන ඇති, ඔවුන්ටත් යම් වාසියක් බලාපොරොත්තු වෙනවා ඇති. ඒ තැන්වල යම් සීමාවල් වලට එහෙම නැත්නම් සමහර කුල් වලට අහුවෙන්නත් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේවද්ද දන්නේ නැහැ කියන අදහස දේශපාලන වේදිකාවෙත් සාකච්ඡා වෙමින් තියෙනවා. අර ණය වර්ගීකරණය ගැන ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර විදියට කියනවා නම් දැන් ලෝක බැංකුව අලුත්ම වර්ගීකරණය සිද්ධ කරලා ඒ අනුව ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක ඉඳලා පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහළ හෙළලා තිනවා. 2020-21 වර්ෂ සඳහා එක්ක රටවල් වල ආදායම් මට්ටම අනුව තමයි මේ වර්ගීකරණය ලෝක බැංකුව සිද්ධ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ලෝක බැංකුව මේ අලුත්ම ණය ශ්‍රේණිගත කිරීම වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් විදියට ශ්‍රී ලංකාව වර්ගීකරණය කරලා තියෙන්නේ.
දැන් MCC ගිවිසුම සම්බන්ධව සමාලෝචනයට පත් කරපු ඒ සමාලෝචන කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නනේ. ඒ පිළිබඳව අපි පසුගිය සතියේදී සාකච්ඡාවට ලක් කළා. මේ සමාලෝචන කමිටුව මගින් ඉදිරිපත් කරපු නිර්දේශය සම්බන්ධව මේ සමාලෝචන කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා ඇතුළු පිරිස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ සම්බන්ධව කරුණු දැනුම් දීමත් සිද්ධ කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් වුණු කාරණා පිළිබඳවත් අපි දැක්කා මාධ්‍ය අවධානය යොමු වෙලා තියෙනවා. ටිකක් ඒ සම්බන්ධවත් මම කතාබහ කරන්න හිතුවා මනෝජ්. මොනවද එහි විශේෂතා විදිහට ජනතාවට හෙළිදරව් වුණු කරුණු?
ඔව්, පහුගිය 3 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ MCC සමාලෝචනය කිරීම සඳහා පත් කරපු කමිටුවේ සාමාජිකයින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දක්වමින් මේ කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරපු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරත්න මහත්මයා සඳහන් කරේ කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කරන්න ඕන කියන කාරණාව. ඔහු කිව්වේ ණයක් නෙවෙයි මේක ආධාරයක්, නමුත් මේක ක්‍රියාත්මක වෙන විදිහ බැලුවට පස්සේ මීට පෙර ලබාගත්තු ආධාරයි MCC ගිවිසුම හරහා ලබා දෙන ආධාරයි සමාන වෙන්නේ නැහැ කියලා මෙහිදී සඳහන් කරා. ඔහු කිව්වා MCC වාර්තා සම්බන්ධයෙන් රජයේ ආයතන නිරීක්ෂණ වාර්තා දෙකක් ලබා දීලා තියෙනවා කියලා හොයාගත්තා. විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ කාලේ වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ වාර්තාවට අනුව මේ ක්‍රියාදාමය කරගෙන යද්දි ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කරන්න ඕන කියලත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම එවකට ජනාධිපතිවරයා යටතේ තිබුණු ජාතික ආර්ථික සභාවත් ජනාධිපතිතුමාට මේක බාර දීමෙන් පස්සේ ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් මේ වාර්තාවේ සඳහන් වෙනවා කියලා සඳහන් කරලා තිනෝ. පුළුල් අධ්‍යයනයකින් තොරව මේක සිදු නොකළ යුතුයි කියලා තමයි ඒ ආර්ථික සභාවෙත් ජාතික ආර්ථික සභාවෙත් අදහස් වුණේ කියන කාරණය ලලිත සිරි ගුණරත්න මහත්මයා මේ කමිටුවේ සමාලෝචන කමිටුවේ සභාපතිවරයා විදිහට ඉදිරිපත් කරලා තිනෝ. ඒත් එක්කම මේ නිරීක්ෂණ වාර්තා දෙකම සැලකිල්ලට අරන් තිබුණ නැහැ කියලාත් ඔහු අනාවරණය කරනවා. ඒ වගේම මේක බලපෑම සම්බන්ධයෙන් රාජ්‍ය යන්ත්‍රය තුල සොයා බලා නැහැ කියලා සමාලෝචන කමිටුවට හොයා ගන්න පුළුවන් වුණා කියලා ඔහු කියනවා. MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යොදාගත්තු ක්‍රමවේදය ශ්‍රී ලංකාවට පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. මේක මුදල් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලියේදී මේ ක්‍රමවේදයේදී ලංකාව සාමාන්‍ය විදේශ ගනුදෙනු සිද්ධ කරන ක්‍රමයට පටහැනිව සිද්ධ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේකේ අර ඉඩම් සම්බන්ධයෙන් කාරණිකුත් මතු කරලා තිබුණානේ. එහිදී ඔවුන් කියනවා මේ කොළඹ ඉඳලා ත්‍රිකුණා මලයට ප්‍රධාන මාර්ගයේ ඉඳලා වර්ග කිලෝමීටර 30ක ප්‍රමාණයෙන් ඉඩම් අහිමි වෙනවා. මේවා දිස්ත්‍රික්ක 7කට අයිති කියලා ඔහු අනාවරණය කරනවා. විශේෂයෙන්ම කමිටු සභාපතිවරයා ස්තුතිවන්ත වුණා ජනාධිපතිවරයාට මේ කමිටුව පත් කිරීම සම්බන්ධයෙන්, මේ කරුණු අනාවරණය කරන්න පුළුවන් වීම සම්බන්ධයෙන්. ඔහු ඒ වාර්තාව ඉස්සරහ තියාගෙන කිව්වේ මේක ඒ කියන්නේ අත්සන් නොකළ යුත්තක්. කමිටුව විදිහට කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරා, වාර්තාව ඉදිරිපත් කරා. කමිටුවේ කාර්යභාරය මෙතනින් එහාට ඉවරයි. නමුත් මාධ්‍යයට සායිතුරු කණ්ඩායම් වලට මෙතනින් එහාට මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම පසුගිය කැබිනට් මණ්ඩලයේ මේ වාර්තාව ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන්ගේ අදහස් විමසන්න මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. මේ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වෙද්දී අපි බලමු ඒ සම්බන්ධයෙන් ගන්න තීන්දුව තීරණ මොනවද කියලා කැබිනට් අමාත්‍යවරුන්ගේ අදහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි. හැබැයි ඇතැම් අය මේ වන විටත් ප්‍රසිද්ධියේ මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරලයි තියෙන්නේ.
දැන් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් සාකච්ඡා වුණු තවත් කතාවක් තමයි පසුගිය 2011 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරඟ පාවාදීමකට ලක් වෙලා තිබුණද කියන කාරණාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද චෝදනාව පිළිබඳව හැම සතියේම සිකුරාදා අපි සතියේ ක්‍රීඩා විග්‍රහය තුළින් දැන් සති කිහිපයක් තිස්සේ මේ සම්බන්ධව සාකච්ඡා කරමින් එනවා. ඉතින් ඒ නිසා අපි මේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුමට ඒ කාරණාව අදාළ කරගත්තේ නැහැ. නමුත් මට හිතනවා මනෝජ්, දැන් මේ දවස් කිහිපයකට කලින් මේ සම්බන්ධව මේ විමර්ශනය හා සම්බන්ධව අවසන් තීරණයක් ලැබුණ නිසා ඒ සම්බන්ධව අලුත්තරතුරුත් අපි යාමත් කලින් කළොත් වඩාත් සුදුසුයි කියලා. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ පැමිණිල්ල හා සම්බන්ධව පොලිසිය සිදු කරපු විමර්ශනවලදී දැන් මේ වෙනකොට එම විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණය කළා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ තීරණය ගන්නට හේතුව මොකක්ද? දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්නේ? එතකොට 2011 අවසන් මහා ක්‍රිකට් තරගයට සම්බන්ධ වුණු ඒ ක්‍රීඩකයින්ගේ අදහස් මොනවද? ඒ සම්බන්ධ මොනවද මේ වෙනකොට වාර්තාවන අලුත් තොරතුරු?
මේ වෙනකොට ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරලා තිබුණා. ඒත් එක්කම තීරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් ප්‍රශ්න කරලා තිබුණා. ඉන් අනතුරුව මහේල ජයවර්ධනගෙන් ප්‍රශ්න කරන්න නියමිත වෙලා තිබුණා. නමුත් ඔහුට පෙරදා රාත්‍රියේ පැමිණෙන්න එපා කියලා මේ පිළිබඳව විමර්ශනය කරන නිලධාරීන් දන්නවා කියලා සඳහන් වුණත් ඔහු ඒ ස්ථානයට ගිහිල්ලා තිබුණා. ඒකට හේතුව තමයි ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා මහේලගේ පෞද්ගලික කාරණයක් මත ඔහුට එතනට සහභාගී වෙන්න බෑ කියලා කිව්වා කියලා. නමුත් මහේල ඒ මොහොතේ එතනට ගිහිල්ලා මාධ්‍ය පැමිණිල්ල හිටපු ඉඳ මාධ්‍යට කිව්වා මට පැමිණෙන්න බැරි කාරණයක් නෙමෙයි, තමන්ට සහභාගී වෙන්න එපා, ඉදිරියේ දිනයක් දෙනවා කියපු කාරණය තමයි කිව්වේ කියලා. හැබැයි එදා හවස මේ පරීක්ෂණ කටයුතු අවසන් කරා කියන නිවේදනය අපිට දැනගන්න ලැබුණා. ඒකට හේතුව තමයි ක්‍රිකට් තීරීම් කමිටු සභාපතිවරයාගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් කරපු ප්‍රශ්න කිරීමවලදී විශේෂයෙන් කුමාර් සංගක්කාරගෙන් ඇය 8කට වැඩි කාලයක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තිබුණා. එහිදී අනාවරණ වුණු එමන්දක මේ ක්‍රීඩකයන් සහ තීරීම් කමිටු සභාපතිවරයා කියපු කාරණාත් එක්ක මෙතන එහෙම පාවාදීමක් එහෙම නැත්නම් ක්‍රිකට් වංචාවක් සිද්ධ වෙලා කියලා තොරතුරු අනාවරණය වෙලා නැහැ කියලා මේ පිළිබඳව පරීක්ෂණ කරන කණ්ඩායම දන්වලා තිබුණා. ඒ අනුව එතනින් එහාට පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඊට පස්සෙත් ඊට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වුවා. ඔහු කිව්වේ මේ පාවාදීමට, මේ තරඟ පාවාදීමට කිසිසේත්ම ක්‍රීඩකයින් සම්බන්ධ නැහැ. එහෙමනම් නිලධාරීන් විදිහට එක්කෙනෙකුගෙන් විතරයි ප්‍රශ්න කරලා තියෙන්නේ. තීරීම් කමිටු සභාපතිවරයා විතරයි ගෙන්නුවේ, අනෙක් නිලධාරීන්ව ඇයි කැඳෙව්වේ නැත්තේ? ඔවුන් එහෙම බැලුවොත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට ඔවුන් නිලධාරීන්ගේ පැත්තට මේ චෝදනාව යොමු කරන බවක් පේන්න තිබුණා. නමුත් සමාජ මාධ්‍ය සහ බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කිව්වේ ක්‍රීඩකයන් සම්බන්ධ වෙන්නේ නැතුව, ක්‍රීඩකයෝ නැතුව කොහොමද තරගයක් පාවා දෙන්නේ කියන කාරණේ ඒක යම් ආකාරයකින් විමතියක් පළ කරමින් හාස්‍යයට ලක් කරමින් තොරතුරු වාර්තා වෙනවා අපිට දකින්න තියෙනවා. කොමනක් මේ සම්බන්ධයෙන් ඉදිරියට පරීක්ෂණ මෙහෙවිය යුතුයි, පැවැත්විය යුතුයි කියන අදහස මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා දකිනවා. ඔවුන් මේ පරීක්ෂණ කරපු පොලිස් කණ්ඩායමට විරෝධය දක්වනවා. ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ, නිලධාරීන් සම්බන්ධයි කියලා කිව්වම පස්සේ එක නිලධාරියෙකුට විතර ප්‍රශ්න කරලා කොහොමද මේකේ අවසන් තීරණයක් දෙන්නේ, මේක වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්නේ කොහොමද කියලා ඔහු ප්‍රශ්න කරනවා. අපි දැක්ක අරවින්ද ද සිල්වා තීරීම් කමිටු සභාපතිවරයාත් මේ පිළිබඳව යම් අදහස් දක්වලා තියෙනවා. මේ තරගයේ සිදුවුණු වෙනස්කම් හතරක් පිළිබඳවනේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් මේ වෙනස්කම් සිද්ධ වුණේ අවශ්‍යතාවය මත, විශේෂයෙන් ඇන්ජලෝ මැතිවස්ගේ ආබාධය නිසා තිසර පෙරේරාව කැඳවන්න සිද්ධ වුණා, චාමර කපු ගෙදරව කැඳවන්න සිද්ධ වුණා, චාමර සිල්වා වෙනුවට සුරාජ් රන්දිව්ව කැඳවන්න සිද්ධ වුණා. ඉතින් මේ ආකාරයෙන් කැඳවීම් පිළිබඳව ඔහු සාධාරණීකරණය කරලා තියෙනවා. බොහොම අමාරුවෙන් අපි ගොඩනාගත්තු කීර්ති නාමයට හානියක් වෙන්න බෑ, හින්දා ඉන්දියාවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා ඔහු ආරාධනා කරනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වෛරස අවදානමක් තිබුණත් ඒක නොතකා ඉන්දියාවට ගිහිල්ලා හරි මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න, උදව් කරන්න, පැමිණිලි කරන්න, උදව් කරන්න සූදානම් කියලා අරවින්ද ද සිල්වා ක්‍රිකට් එවක්ක තීරීම් කමිටු සභාපතිවරයා කියලා තිබුණා. ඕක තමයි තත්වය. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයාත් කියන්නේ නිලධාරීන්ගෙන් තව ප්‍රශ්න කරන්න ඕන, එහෙම නැතුව මේක පාවාදීමක් සිද්ධ නොවුණායි කියලා කියන්න බෑ කියලා ඔහු රිංගුව කියනවා. ඔහු කියන්නේම ක්‍රීඩකයින් මේට සම්බන්ධ නැහැ කියලා. හැබැයි පොදුවේ සමාජයෙන් මතු කරන ප්‍රශ්නය තරගයේ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් නම් ක්‍රීඩකයින් නැතුව කොහොමද තරගයක් පාවදෙන්න කියන කාරණේ.
Thank you. ලංකාවේ තවත් මේ මතභේදාත්මක කාරණාවක් විදිහට මේ දවස්වල මාධ්‍ය මගින් සහ ජනතාව අතර විශේෂිත කතාබහකට සහ අවධානයට ලක් වෙලා තියෙන කාරණාවක් තමයි මත්ද්‍රව්‍ය නාශකංශයේ ඉහළ පෙළේ නිලධාරීන් මේ මත්ද්‍රව්‍ය වැටලීම් හා කටයුතු සම්බන්ධව සහ මත්ද්‍රව්‍ය සඳහා ඒ චූදිතයෙන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලදී යම් ආයතා ක්‍රියාවලීන් වල යෙදී තිබෙනවායි කියන කාරණාව, ඔවුන් එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධව කටයුතු කළාය කියන කාරණාව පිළිබඳව වන ආන්දෝලනාත්මක තත්ත්වය. අපි දන්නවා මේ වෙනකොට මේ නිලධාරීන් 16 දිනක් පමණ අත්අඩංගුවට අරගත්තත් කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ සිදුවීමේ මේ වෙනකොට තියෙන අලුත් තත්ත්වය පිළිබඳවත් මම කැමති මනෝජ් මීලඟට අවධානයට ලක් කරන්න. මේ සිදුවීමේ වැටලීම් හා සම්බන්ධව සහ මේ නිලධාරීන් සම්බන්ධව මොනවද අපිට වාර්තා වෙන අලුත් තොරතුරු?
ඔව්, මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න කියලා තියෙනවා. පසුගිය දෙවනිදාත් පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට කලින් 4 දෙනෙක් අරගෙන තිබුණා. අවසානයේ ගත්තු 12 දෙනාවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ මේ මාසේ 8 වෙනිදා දක්වා රඳවගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දීලා තිබුණා. මේ අත්අඩංගුවට ගැනීම අපේ රටේ ඉතිහාසයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩිම නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වෙච්ච පළමු අවස්ථාව විදිහට තමයි සැලකෙන්නේ. කොහොමනත් මේ සිද්ධියට සම්බන්ධයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තාම අත්අඩංගුවට ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඔහු ඒ සිද්ධිය සිදුවුණු දිනවලින් පස්සේ ඔහු පිළිබඳව තොරතුරක් නැහැ, ඔහු රාජකාරියට වාර්තා කරන්නෙත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමනත් මේ වෙනකම් කරලා තියෙන පරීක්ෂණවලදී අනාවරණය තියෙනවා. පහුගිය අප්‍රේල් මාසේ 15 වෙනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගත්තු කිලෝග්‍රෑම් 500ක මත්ද්‍රව්‍ය තොගය, ඒ වගේම අප්‍රේල් 30 වෙනිදා ඒත් එක්කම මේ 15 වෙනිදා මේ දිනවල අත්අඩංගුවට ගත්තු හෙරොයින් මක්කුඩු තොග සැකකරුවන් අලෙවි කරලා තියෙනවා කියලා, ඒවා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ ඇසුරුම් කරද්දී ඒ මත්ද්‍රව්‍ය වලට ලුණු ඒ වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරලා ඉතිරි ඒවා යලිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම විකුණන්නලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔවුන් උපයාගත්තු මුදල් සහ වත්කම් දීපල පිළිබඳවත් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේක දැන් මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පොලිසිය පිහිටවපු කාර්යාංශය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ තොරතුර කියන්නේ පොලිසියට, පොලිසියෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට, ඔවුන් ජාවාරම් කරුවත් එක්ක සම්බන්ධල වැඩ කරනවා කියලා කියන්නේ මේ පැමිණිලි ලබා දෙන තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය මොකක්ද, ඔවුන්ගේ ජීවිතවල තියෙන අවදානම මොකක්ද, ඔවුන්ව කොයි ආකාරයෙන් මේ ජාවාරම් කරුවන්ගේ ඉලක්කවලට ලක් වෙන්නේ නැතිද, මේ සම්බන්ධයෙන් පසු කතා බහක් ඇති වෙලා තියෙනවා. කොහොමනක් මේ පුද්ගලයන්ව රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරනවා. විශාල ප්‍රමාණයෙන් අත්අඩංගුවට ගත්තු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ආයෙමත් මොවුන් පොලිස් නිලධාරීන් විදියට, පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශ නිලධාරීන් විදියට විකුණලා අයථා විදියට මුදල් උපයගෙන කියන කාරණය දැන් අනාවරණය වෙලා ඉවරයි.
ඒ වගේම මීළඟ කාරණාව තමයි මේ බන්ධනාගාර ප්‍රතිසංශෝධන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන ආයතා ක්‍රියා මැඩලීම සඳහා මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ගය තුලින් මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු. දැන් සති දෙකක් තිස්සේ අපි මේ පිළිබඳව කතා බහ කළා. මේ සති වෙනකොට මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත් තොරතුරු තියෙනවද ලංකාවේ?
ගත වෙච්ච සති 4ක කාලය ඇතුලේ ලංකාවේ මේ බන්ධනාගාරවල සිදු කරපු වැටලීම් වලදී ජංගම දුරකථන 1102ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියනවා. මේන් ජංගම දුරකථන 277ක්ම හොයාගෙන තියෙන මීගමුව බන්ධනාගාරයේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 203ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 199ක්, මැගසින් බන්ධනාගාරයෙන් 133ක් හොයාගෙන තියෙනවලු. ඒත් එකම සිම් කාඩ් 688ක්, ජංගම දුරකථන බැටරි 1300කට වැඩි ප්‍රමාණයක්, චාර්ජර් 283ක්, හෙරොයින්, දුම්වැටි මේ ආදී විශාල ප්‍රමාණයක් හොයාගෙන, ඒ විතරක් නෙවෙයි වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 28ක් හොයාගෙන තියෙනවා. ඉතින් කංජිපාන ඉම්රාන් ඌස්සේ බන්ධනාගාර රඳවාගෙන ඉන්නේ, ඔබ විශ්වාස කරනවා තව ජංගම දුරකථනයක් ඕසතෝ තිබිලා හොයාගෙන තියෙනවා. අපි දැනගත්ත පහුගිය දිනවල මේ මෑත කාලේ කරපු වැටලීම් වලනොත් ඔහුගේ ජංගම දුරකථන දෙකක් අරගත්තා. බන්ධනාගාර ඇතුලේ බුද්ධ්‍යංශ නිලධාරීන් මෙහෙයුම් සිද්ධ කරනවා, සෝදිසි මෙහෙයුම් සිද්ධ කරනවා. ඒ අතරේ තුන්වෙනි ජංගම දුරකථනයත් ඔහු ළඟ තිබිලා හොයාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක තමයි බන්ධනාගාරයට තියෙන අලුත්ම අභියෝගය. කවුද මේවා ලබා දෙන්නේ, කොහොමද මේ සිරකරුවන් අතරට යන්නේ, කොහොමද ඔවුන් ජාවාරම් කරන්නේ, ජනාධිපතිවරයා අභියෝගය බාර දීලා තියෙනවා දෙපාර්තමේන්තුවට ඔවුන් ඒ සඳහා විසඳුමක් දෙන්න මේ දිනවල කටයුතු කරමින් ඉන්න ඔය අතර තමයි මේ විශාල අත්අඩංගුවට ගැනීම සොයා ගැනීම ජංගම දුරකථන වෙන්න පුළුවන් මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් මේවා යලි යලිත් සොයා ගැනීම සිද්ධ කරන්නේ
හොඳයි මනෝජ් ජීවනම් අපි ස්තුතිය පළ කර සිටිනවා මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ තොරතුරු සමාලෝචනයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති අයිබෝවන් අපි ලබන සතිය සඳුදා නැවතත් හමු වෙමු
හොඳයි දිලුක්ෂී අයිබෝවන් බොහොම ස්තුති ඔබට
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.